ආයු ගෝවන් දුවේ පුතේ අදත් අපි රජරට ගුරුගෙදර අධ්‍යාපන විකාශයේ තවත් එක විද්‍යාව පාඩමකට සූදානම් වෙමු. පළමුව 10-2 පෙළ පොත සපයා ගන්න. දැන් අපි මේ හෝරාව තුල 20 පාඩම ප්‍රවේණිය පිළිබඳ අධ්‍යයනය කරන්නයි සූදානම. අපි බලමු ජීවීන් අතර පවත්නා විවිධත්වය පිළිබඳව. ජෛව ලෝකයේ සාකහ සත්ව විශේෂ අතිවිශාල සංඛ්‍යාවක් තියෙන. එක් විශේෂයක ජීවීන් තවත් විශේෂයක ජීවීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට ඔවුන්ගේ බාහිර ලක්ෂණ උදව් වෙනවා. එහෙම කරන්න හැකි වෙලා තියෙන්නේ එක් ජීවී විශේෂයකට ආවේනික ලක්ෂණ පිහිටා ඇති නිසායි. දුවේ පුතේ, ආවේනික ලක්ෂණ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ. එක් විශේෂයකට පොදු වූ ආවේනික ලක්ෂණ තිබුණත් එක් විශේෂයක සිටින හැම ජීවියෙක්ම එක හා සමාන නැහැ. සෑම මිනිසෙකුගේම ශරීර ලක්ෂණ එක හා සමාන නැහැ. ඔබ ඔබේ පවුලේ අය අතර සමාන ලක්ෂණ සහ වෙනස් ලක්ෂණ තියෙන බව අධ්‍යයනය කරන්න සොයා බලන්න. දුවේ පුතේ, පෙළ පොත්තේ 170 පිටුවේ 21 රූපය බලන්න. ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ගේ විවිධත්වයක් තියෙන බලන්න. වර්ණය දිහා ඒ හැම පුද්ගලයෙක්ම එක හා සමාන වර්ණයෙන් නැහැ. උස මිටි ඒකත් එහෙමයි. උස කියන ලක්ෂණයත් එකිනෙකා අතර වෙනස්කම් පවතිනවා. මිනිසුන් අතර පමණක් නෙමේ දුවේ පුතේ, බල්ලා බලලා වැනි සතුන් අතරත් විවිධ ශරීර වෙනස්කම් පවතිනවා. දැන් බල්ලා කියන සතා සලකපුවම සමහර බල්ලන්ගේ කන් පහළට වැටිලා, සමහර බල්ලන්ගේ කන් ඉහළට එසවිලා, ඒ වගේ වෙනස්කම් තියෙනවා. වර්ණයේ වෙනස්කම් තියෙනවා. ඔබේ ගෙවත්තේ තියෙන මල් පඳුරක, රෝස මල් පඳුරක මල් පිළිබඳ සලකලා බලන්න. රෝස මල් පඳුරු කීපයක් ගත්තහම ඒ මල් අතර විවිධ වෙනස්කම් තියෙනවා. වර්ණය වෙනස්, මල් පෙතිවල හැඩය වෙනස්, මේ වගේ විවිධ වෙනස්කම් පවතිනවා. ගෙවත්තේ තියෙන වෙනත් සාකයක්, මෑ බටු වගේ සාකයක් සැලකුවත් ඒවා අතර වෙනස්කම් පවතිනවා. දැන් මෑ වැලක් අපි සලකපුවාම සමහර මෑවැල්වල කොළපාට වර්ණ සහිත කරල් තියෙනවා. සමහර මෑවැල්වල වෛරන් සහිත මෑ කරල් පවතිනවා. එතකොට මේ වගේ විවිධ වෙනස්කම් මේ සාක අතරත් තියෙනවා. අපි දැන් සලකා බලමු මිනිස් විශේෂයේ පවතින සුලබ ආවේනික ලක්ෂණ කීපයක් පිළිබඳව. ඔබේ පෙළ පොතේ පිටු අංක 172 බලන්න දුවේ පුතේ. පිටු අංක 172 25 රූපය බලන්න. ඒ ඉන්න පුද්ගලයින්ගේ සමේ වර්ණය එකිනෙකට වෙනස්. සමහර අය සුදු, සමහර අය තලෙලු, සමහර අය කළු පැහැති. ඊළඟට 26 රූපය බලන්න. හිසකෙස්වල ස්වභාවය එකිනෙකට වෙනස්. සමහර හිසකෙස් බොකුටුයි, සමහර හිසකෙස් බොකුටු නැහැ. ඊළඟට ඒ විදිහටම කන්වල ස්වභාවය, සමහර අයගේ කන කම්පෙත්ත සම්පතලයකින් ඇලිලා තියෙන්නේ කනට සම්බන්ධ වෙලා. සමහර අයගේ කම්පෙත්ත වෙංග නිදහස්ව පවතින. උතුර මේ කියන ලක්ෂණ පුතේ ආවේනිකව සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ. ඔබට ඔබේ දිව රෝල් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ සඳහා ඔබට උදව් කරගන්න පුළුවන් 28 රූපය. සමහර පුද්ගලයින්ට දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා. තවත් සමහර අයට දිව රෝල් කිරීමේ හැකියාව නැහැ. ඔබේ දෑත් ඇඟිලි එකිනෙක බැඳ ගන්න, පටලවා ගන්න. උඩට පිහිටන මහපටගිල්ල වම් මහපටගිල්ලද දකුණු මහපටගිල්ලද කියනක ඔබ තීරණය කරන්නේ. ඉබේම එය උඩට එනවා. එතකොට මේකත් මේ මහපටගිල්ල පිහිටන ආකාරයත් ආවේනික ලක්ෂණයක්. ආවේනිකව සම්ප්‍රේෂණය වෙන ලක්ෂණයක්. ඔබ සිනාවන විට ඔබේ කම්මුල් වල ගැසෙනවාද? සමහර අයගේ සිනහවන විට කම්මුල් වල ගැසෙනවා. සමහර අයගේ එහෙම කම්මුල් වල ගැහෙන්නේ නැහැ. ඒකත් දුවේ පුතේ ආවේනිකව සම්ප්‍රේෂණය වෙන ලක්ෂණයක්. මාපටගිල් අතල දිගහැර තියෙන විට මහපටගිල්ල පිහිටන්නේ කුමන ආකාරයටද කියලා ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සඳහා 20-11 රූපයේ උදව් කරගත්. සමහර අයගේ මහපටගිල්ල ඍජුව පිහිටනවා. සමහර අයගේ මහපටගිල්ල වල ඇදවි පිහිටනවා. එහෙම නැත්නම් වක්‍ර වෙලා පිහිටනවා. ඊළඟට ඔබේ හිස කෙස් නලල මත තුඩක්සේ පිහිටනවාද? එයත් ආවේනික ලක්ෂණයක්. සමහර අයගේ තුඩක්සේ පිහිටනවා නලල මත. සමහර අයගේ සේ පිහිටන්නේ නැහැ. එතකොට මේ කියපු ලක්ෂණ ඔබේ මව් හෝ පිය පාර්ශවයේ පවතිනවද කියලා බලන්න. ඔබේ මව් පාර්ශවයේ එහෙම නැත්නම් ඔබේ පිය පාර්ශවයේ පවතිනවද කියලා ඔබට සොයා බලන්න පුළුවන්. ඒ අනුව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී ඇති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. පරම්පරාවේ ඥාතීන් තුල දක්නට නොලැබුණු ලක්ෂණ හෝ හැකියා ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට ලැබී තියෙනවද? බොහෝ විට ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට ලැබී ඇත්තේ මව්පිය පාර්ශවයේ ඇති ලක්ෂණමයි. නමුත් සමහර ලක්ෂණ එසේ හඳුනා ගන්න අපහසුයි. නමුත් ඉදිරියට යන විට තවත් අතීතයේ ඥාතීන් හා සම්බන්ධ වන විට ඔබට දක්නට ලැබීවි ඔබේ ඥාතීන්ගේ පවතින ලක්ෂණමයි ඔබට හෝ සහෝදර සහෝදරියන්ට ලැබී තියෙන්නේ කියලා. නමුත් සමහර ලක්ෂණ පරම්පරා කීපයක් මගහැර ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. එතකොට ඒවා අපි හඳුන්වනවා කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ කියලා. දැන් අපේ ඇඟිලි, අතේ ඇඟිලි පහයි, ඇඟිලි පහ වෙන්වෙන්ව පිහිටනවා. නමුත් සමහර අය ඉන්නවා මේ ඇඟිලි කීපයක් එක දෙකක් හෝ තුනක් එකිනෙක සම්පටලයකින් බැඳී පවතින. දැන් අපි ඒක හඳුන්වනවා බද්ධ අඟුලිකතාව කියලා. ඔබට එය නිරීක්ෂණය කරන්න පුළුවන් 174 පිටුවේ 20-13 රූපය බලන. ඊළඟට අපේ අතේ ඇඟිලි තියෙන්නේ පහයි. පාදයේත් ඇඟිලි පහයි තියෙන්නේ. නමුත් සමහර අය ඉන්නවා දුවේ පුතේ අතේ ඇඟිලි 6ක් 7ක් වගේ පිහිටන අය. එතකොට ඇඟිලි බහු, ඇඟිලි සංඛ්‍යාව වැඩි නිසා අපි කියනවා බහු අඟුලික තාවකිය. ආසියාතික අපි තලෙලු වර්ණයෙන් තමයි වර්ණවත් වෙලා තියෙන්නේ. අපේ ශරීර වර්ණය අපි හඳුන්වන්නේ තලෙලු කියලා. නමුත් අප අතර ඉන්නවා ශරීරය සුදු, ඇහි පිහාටු සුදු, හිසකෙත් සුදු පුද්ගලයෝ. ඉතා කලාතුරකින් තමයි හමු වෙන්නේ. අන්න ඒ ලක්ෂණ දරන පුද්ගලයා අපි හඳුන්වනවා ඇලී පුද්ගලයන් නැත්නම් ඇලී භාවය කියලා. මේ ඇලී භාවය දුවේ පුතේ කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණයක්. ඇස්වල වර්ණය දුඹුරු හෝ නිල් පැහැගැනීමත් කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණයක්. ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම සෑම ජීවියෙකුටම පොදුයි. දුවේ පුතේ මිනිසුන්ට පමණක් නොවේ සතුන්ගේ සමේ ස්වභාවය, කන්වල ස්වභාවය, දත්වල ස්වභාවය, පාදවල ස්වභාවය, පියාපත්වල ස්වභාවය, සමේ වර්ණ රටාව සහ හොටේ ස්වභාවය වැනි ලක්ෂණ ආවේනිකව සම්ප්‍රේෂණය වෙනවා. සාකවලත් ඒ ආකාරයටම ආවේනිකව ලක්ෂණ සම්ප්‍රේෂණය වන ලක්ෂණ පවතිනවා. පුෂ්පවල වර්ණය, කරල්වල ස්වභාවය, බීජවල ස්වභාවය ඉන් සමහර. ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව පර්යේෂණ කළා. මේ පිළිබඳව මුලින්ම පර්යේෂණ කළ පුද්ගලයා රෙගර් මෙන්ඩල්. රෙගර් මෙන්ඩල් කියන මේ මහා විද්‍යාඥයා අපි පරිණා ප්‍රවේණි විද්‍යාවේ පියා හැටියට හඳුන්වනවා. දැන් අපි සොයා බලමු ආවේණිය පිළිබඳ මෙන්ඩල් පරීක්ෂණ කළ ආකාරය. මෙන්ඩල් මේ සඳහා ගෙවතු මෑ සාකයක් තෝරා ගත්තා. දුවේ පුතේ, අපි බලමු මෙන්ඩල් ගෙවතු මෑ සාකයක් තෝරා ගැනීමට හේතු මොනවද කියලා. අපි දන්නවා මෑ සාක දින 45ක් පමණ වන විට පැලවෙලා පල දරලා ජීවිත කාලය ආයු කාලය අවසන් කරනවා. එතකොට මෙන්ඩල් මොනවද මේ පිළිබඳව නැත්නම් මෙන්ඩල්ගේ පරීක්ෂණයට මෑ සාකය තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ කරුණු මොනවද කියලා සොයා බලමු. මෑ සාකය පහසුවෙන් වගා කළ හැකි වීම. ඊළඟට ඉතා කෙටි කලකින් ඵලදාව ලැබෙන සාක වීම. නුමුහුම් සාක ලබාගත හැකි වීම. නුමුහුම් සාක කියලා කියන්නේ දුවේ පුතේ පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පැවතීම. ඊළඟට පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබීමත් මෑ සාකයේ විශේෂ ලක්ෂණයක්. ස්වභාවිකව මෑ සාකය ස්වපරාගණය සිදු කරන. නමුත් අවශ්‍ය නම් මෑ සාකය පරපරාගණය සිදු කරගත හැකි සාකයක්. සාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යන්න පුළුවන්. ජනිතයින් ලබා ගන්න පුළුවන් වීමත් මෑ සාකයේ විශේෂ ලක්ෂණයක්. මෙන්න මේ කියන විශේෂ ලක්ෂණ නිසා තමයි මෙන්ඩල් සිය පර්යේෂණ සඳහා මෑ සාකය උදව් කරගත්තේ. මෙන්ඩල් මේ ආකාරයේ පරස්පර ලක්ෂණ හතක් තෝරාගත්තා. වරකට එක බැගින් තමයි පරීක්ෂා කළේ. දුවේ පුතේ, ඔබේ පෙළ පොතේ 21 වගුව මෙන්ඩල් තෝරාගත් ඒ ලක්ෂණ කීපය මම පළමුව ප්‍රකාශ කරන්නම්. පුෂ්පවල වර්ණය, බීජවල වර්ණය, බීජවල හැඩය, කරල්වල හැඩය, කරල්වල පැහැය, පුෂ්ප පිහිටීම, සාකයේ උස ආදී ලක්ෂණ හතක් තෝරාගත්. එතකොට ඔහුගේ පර්යේෂණයේදී මෙන්න මේ විදිහ ප්‍රතිඵල තමයි ඔහුට ලැබුණේ. පුෂ්පවල වර්ණය දම්හා සුදු. පුෂ්ප මුහුම් කිරීම, සාක මුහුම් කිරීමෙන් ඔහු F1 නැත්තම් පළමු පරම්පරාව ලබා ගත්තා. පළමු පරම්පරාවේ පුෂ්ප සියල්ල දම් පැහැති. දම් පැහැති පුෂ්ප සහිත සාකවල බීජ නැවත පරෝහණය කිරීමෙන් ලබාගත්තු F2 පරම්පරාව ප්‍රමුඛව දම් ලක්ෂණය සහිත පුෂ්ප සාක 705ක්, නිලීන වූ සුදු ලක්ෂණය සහිත පුෂ්ප සාක 224කුත් ලැබුණා. මේ අතර අනුපාතය 3:1. බීජවල වර්ණය කහ සහ කොළ අතර මුහුමක් සිදු කළා. කහ වර්ණය සහිත සාක තමයි F1 පරම්පරාවේදී දක්නට ලැබුණේ. F2 පරම්පරාවේදී කහ බීජ සහිත සාක 6022කුත්, කොළ බීජ සහිත සාක 2001කුත් හමු වුණා. ඒ අනුව ඒ අතර අනුපාතය 3:1. බීජවල හැඩය රවුම් බීජ හා හැකිලුණු බීජ අතර මුහුමක් සිදු කළා. F1 පරම්පරාවේදී සියලු සාක රවුම් බීජ සහිත වුණා. නමුත් F2 පරම්පරාවේදී රවුම් බීජ සහිත සාක 5474ක් සහ හැකිලුණු බීජ සහිත සාක 1850ක් ලැබුණා. ඒ අතර අනුපාතය 3:1. එකක්. කරල්වල හැඩය පිරිනු හා හැකිලුණු කරල් සහිත සාකතර මුහුමකින් පළමු පරම්පරාව පිරුණු කරල් සහිත සාක බවට පත් වුණා. F2 පරම්පරාවේ පිරුණු කරල් සහිත සාක 882කට හැකිලුණු කරල් සහිත සාක 299ක් හමු වුණා. ඒ කියන්නේ අනුපාතය 3ට 1ක්. පුෂ්ප පිහිටීම අක්ෂීයද අග්‍රස්තද කියන එක පදනම් කරගෙන මුහුමක් සිද්ධ කළා. පළමු පරම්පරාව අක්ෂීය පුෂ්ප දරන සාක බවට පත් වුණා. F2 පරම්පරාව අක්ෂීය පුෂ්ප 652ක් දරන සාක සහ අග්‍රස්ත පුෂ්ප 207ක් දරන සාක හමුණා. ඒ අනුව අනුපාතය 3ට 1ක්. සාකේ උස ලක්ෂණය පදනම් කරගෙන උස මිටි අතර මුහුමකින් F1 පරම්පරාව උස වූ නමුත් F2 පරම්පරාවේදී උස සාක 787ක් හා මිටි සාක 277ක් හමු වුණා. අනුපාතය 3ට 1යි. අනුපාතය 3ට 1යි. හරි. ඒ අනුව දුවේ පුතේ උස මිටි ලක්ෂණ යුගල සම්බන්ධයෙන් කළ පර්යේෂණයේ පියවර අපි පහත ආකාරයට හඳුනා ගනිමු. පළමුව නුමුහුම් උස සාක හා නුමුහුම් මිටි සාක බෝ කර ගැනීම තමයි මෙන්ඩල් සිදු කළේ. ඒක අපි දෙමව්පිය පරම්පරාව නැත්නම් පී පරම්පරාව කියලා හඳුන්වනවා. දෙවන අවස්ථාවේදී උස සාක හා මිටි සාක අතර මුහුමක් සිද්ධ කරනවා. උස සාකවල පරාග මිටි සාකවල කලංක මත තැන්පත් කරන අතර මිටි සාකවල පරාග උස සාකවල කලංක මත තැන්පත් කරන. ඒ කියන්නේ පරපරාගණයක් සිදු කරන. මේ පරපරාගණයෙන් හටගත් කරල්වල බීජ සිටුවීමෙන් සාක ලබා ගැනීම තමයි ඊළඟ අවස්ථාව. ඒ සාක සියල්ල උස සාක වුණා. ඒ කියන්නේ F1 පරම්පරාව උස සාක සහිත වුණා. F1 පරම්පරාවේ සාක අතර ස්වපරාගණය සිදුවීමට ඉඩ හැරියා. එම සාකවල හටගත් බීජ F2 පරම්පරාව ලබා ගැනීම සඳහා සාක අතර බෝ කිරීමක් සිදු කරනවා. එම සාක අතර උස මිටි අනුපාතය 3ට 1ක්. එම සාක අතර උස මිටි අනුපාතය 3ට 1ක්. දැන් පුතේ මේ ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරලා බලමු. F1 පරම්පරාවේදී උස ලක්ෂණය පෙන්වා මිටි ලක්ෂණය නොපෙන්වීමට හේතුව උස ලක්ෂණය ප්‍රමුඛ වීම හා මිටි ලක්ෂණය නිලීන වීම බව මෙන්ඩල්ගේ අදහස. F1 පරම්පරාවේ නොපෙන්වා F2 පරම්පරාවේදී මිටි ලක්ෂණය පෙන්වීම විශේෂ නිරීක්ෂණයක්. F1 පරම්පරාවේදී මිටි තිබුණ නැහැනේ. නමුත් F2 පරම්පරාවේදී මිටි කියන ලක්ෂණය පෙන්වන. එතකොට මේක විශේෂ නිරීක්ෂණයක්. මෙන්ඩල් තම පර්යේෂණවලදී ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් පමණක් ප්‍රවේණිගත වෙන ආකාරය ගැන තමයි සලකලා බැලුවේ. එතකොට මේ විදිහට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් පමණක් ප්‍රවේණිගත වෙන ආකාරය අපි ඒකාංග මුහුම කියලා හඳුන්වනවා. එතකොට ඒකාංග මුහුමක ප්‍රවේණිගත වන රටාව පිළිබඳව දැන් අපි සලකා බලමු. මෙන්ඩල් විවිධ ලක්ෂණ ඇසුරු කරගනිමින් F1 හා F2 පරම්පරා පිළිබඳ නිරීක්ෂණය කළා. ඒ අතර ඒවායේ ප්‍රතිඵල අනුව F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් සම්පූර්ණයෙන් යටපත් වන අතර F2 පරම්පරාවේදී එම ලක්ෂණය නැවත ඉස්මතු වන බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත් මේ ලක්ෂණ දෙක අතර අතරමැදි ලක්ෂණ නිරීක්ෂණය නොවුනේ නැහැ. එයට හේතුව මෑසාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකින් එක වෙනස් සාධක දෙකක් පමණක් තිබීම බව මෙන්ඩල්ගේ අදහසයි. දුවේ පුතේ, මෙම සාධක නිරූපණය සඳහා ප්‍රවේණි විද්‍යාවේදී සංකේත භාවිතා කරනවා. ඒ අනුව ප්‍රමුඛ සාධක ඉංග්‍රීසි කැපිටල් අකුරක් ඇසුරින් ප්‍රකාශ කරන අතර නිලීන ලක්ෂණය ඉංග්‍රීසි සිම්පල් අකුරක් භාවිත කර නිරූපණය කිරීම තමයි සම්මතය. දැන් අපි බලමු උස ලක්ෂණය. උස අපි ටෝල් කියන නිසා ටී අක්ෂරය ගම්මු. උස ලක්ෂණය සඳහා එතකොට අපි භාවිත කරන අක්ෂරය කැපිටල් ටී. මිටි ලක්ෂණය සඳහා එහෙමනම් අපි භාවිත කළ යුත්තේ සිම්පල් ටී. එතකොට පුතේ දුවේ, ප්‍රවේණි ලක්ෂණ සඳහා සාධක යුගලක් තියෙනවා කියලා තමයි දැන් අපි කතා කරන්නේ. එහෙනම් නුමුහුම් උස සාක සඳහා සාධක යුගල අපිට දක්වන්න පුළුවන් කැපිටල් ටී කැපිටල් ටී කියලා. නුමුහුම් මිටි සාක සඳහා සාධක යුගලය සිම්පල් ටී සිම්පල් ටී කියලා අපිට දක්වන්න පුළුවන්. මිටි ලක්ෂණය නිලීන ඇති උස සාක එහෙමනම් අපිට දක්වන්න පුළුවන් වෙන්නේ කැපිටල් ටී සිම්පල් ටී ලෙසයි. එතකොට දුවේ පුතේ, දැන් අපි දැක්කුවා සාධක යුගල සමාන වන අවස්ථා පවතින බව. උදාහරණ කැපිටල් ටී සිම්පල් ටී සිම්පල් ටී. මෙන්න මේ අවස්ථාව අපි හඳුන්වනවා සමයුග්මක අවස්ථාව කියලා. ඊළඟට සාධක යුගල වෙනස් වෙන අවස්ථා කැපිටල් ටී සිම්පල් ටී විසම යුග්මක අවස්ථා කියලා අපි හඳුන්වනවා දුවේ පුතේ. මේ සංකේත යොදාගෙන අපට උස හා මිටි සාක අතර ඒකාංග මුහුමකදී ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය දැක්වීමට හැකියාව තියෙනවා. දුවේ පුතේ, ඔබේ පෙළ පොතේ 178 පිටුව පෙරලා ගන්න. එහි රූප දෙකක් තියෙනවා, A සහ B කියලා. අපි පළමුව A රූපය බලමු. A රූපයේ P පරම්පරාව, ඒ කියන්නේ දෙමව්පිය පරම්පරාව, කැපිටල් T සිම්පල් T ලෙස දක්වලා දක්වන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, ජන්මානු වෙන්වන විට කැපිටල් T සිම්පල් T ලෙස තමයි ජන්මානු වර්ග දෙකක් ලැබෙන්නේ. ඒ අනුව F1 පරම්පරාව කැපිටල් T සිම්පල් T තමයි දක්වන්න සාධක යුගලය දක්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි F1 පරම්පරාවේ සාක දෙකක් මුහුම් කරමු. එහෙනම් කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T. ඒ අවස්ථාවේදී දුවේ පුතේ, ජන්මානු කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T ආකාරයට විසිරිලා යනවා. එහෙනම් F2 පරම්පරාව දැන් ජන්මානු සංයෝජනෙන් කැපිටල් T කැපිටල් T කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T ලෙස හතරකට වෙන් වෙනවා. දුවේ පුතේ, F2 පරම්පරාව ඇති වෙන ආකාරය පනට් නැමැති ප්‍රවේණි විද්‍යාඥයා යෝජනා කරනවා පනට් කොටුව ඇසුරින් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. දැන් අපි පනට් කොටුව ඇසුරින් කොහොමද මේ F2 පරම්පරාව ඇති වෙන්නේ කියලා සොයා බලමු. ඔබේ පෙළ පොත්තේ 178 පිටුවේ B රූපය දැන් බලන්න. P පරම්පරාව කැපිටල් T සිම්පල් T ලෙස දක්වන්න පුළුවන්. එතකොට ජන්මානු කැපිටල් T සහ සිම්පල් T වෙනවා. එහෙනම් F1 පරම්පරාව කැපිටල් T සිම්පල් T. දැන් පනත් කොටුවේ දක්වනවා ජන්මානු මව් පාර්ශවය සහ පිය පාර්ශවය එක් පැත්තක අපි දානවා මාපිය පාර්ශවය කැපිටල් T සිම්පල් T අනෙක් පැත්තට අපි දානවා මව් පාර්ශවය කැපිටල් T සිම්පල් T දැන් සංයෝජනයෙන් කොටුව අධ්‍යයනය කරන්න කැපිටල් T කැපිටල් T කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T ලෙස F2 පරම්පරාව නිරීක්ෂණය කරන්න දුවේ පුතේ ඔබට තවත් මෙවැනිම ලක්ෂණයක් මේ පනට් කොටුව ඇසුරින් සම්ප්‍රේෂණය වෙන ආකාරය හොයා බලන්න පුළුවන් අපි කැමති නම් ඔබට නිවසේදී බීජවල හැඩය රවුම් හැකිලුණු රවුම් නම් R එතකොට නිලින ලක්ෂණය හැකිලුණු එහෙනම් සිම්පල් R භාවිතා කරමින් මේ විදිහට මේ ආකාරයට පනත් කොටුව අනුව F2 පරම්පරාව ලබා ගන්න පුළුවන්. දැන් දුවේ පුතේ අපි ආවේණිය සඳහා සම්බන්ධ රටා සම්භාවිතා වැසිරින් පහදලා දෙන්නේ කොහොමද කියලා බලමු. ඕනෑම වෙනස් වස්තු යුගල අහඹු ලෙස සංයෝජනය නිසා ඇතිවන ප්‍රතිඵලය පොදු රටාවකට අනුව තමයි සිදුවෙන්නේ. අපි එම අහඹු සිදුවීම් නැත්නම් අහඹු වස්තු යුගලය S හා Y ලෙස සැලකුවොත් අපිට පුළුවන් සමීකරණයක් ලියන්න වරහණක් තුල x ධන y වරහණ වැහුවා නැවත වරහණ ඇරලා x ධන y කියලා දැම්මහම අපිට සාධක මේ විදිහට සඳහන් කරන්න පුළුවන් x වලින් ගුණ කරනවා x ගුණ කිරීම x ධන xy ධන xy ධන yy කියලා ලැබෙනවා. ජනකයින් තුල පවතින ලක්ෂණ දෙකක් ජනිතයින්ට ආවේණික වීම සිදුවන්නේ අහඹු ලෙස. සම්භාවිතාව කියලා කියන්නේ දුවේ පුතේ යම් සිද්ධියක් සිදුවීමට ඇති ඉඩකඩ. අහඹු ඇතිවීමේ සම්භාවිතාව හඳුනා ගැනීමට අපිට මෙන්න මේ ක්‍රියාකාරකම සිදු කරන්න පුළුවන්. ඔබට නිවසේ තනිව හෝ කණ්ඩායමක් හැටියට කරන්න පුළුවන්. අපි පාසලේදී නම් සිසුන් කණ්ඩායම් 4කට පමණ වෙන් කරලා මේ ක්‍රියාකාරකම කරලා බලන. දැන් ඔබ තනිවම නිවසේ ඉන්නේ ඔබට තනිව තමයි මේ ක්‍රියාකාරකම සිදු කරන්න වෙන්නේ. මේ සඳහා අපි වර්ණ දෙකකින් යුත් පබලු තෝරා ගමු. රතු හා සුදු පබලු 50 බැගින් බඳුන් දෙකකට දාන්න. රතු පබලු 50යි සුදු පබලු 50යි. දෙවන බඳුනටත් රතු පබලු 50යි සුදු පබලු 50යි. ආකාරයට දාන්න. අනතුරුව දුවේ පුතේ වරකට එක බඳුනකින් එක පබලුව බැගින් ලබා ගන්න. එක වරකට එක බඳුනකින් එක පබලුවක්. එතන වැඩි වාර ගණනක් මේ ක්‍රියාකාරකම සිදු කරනවා. එතකොට පබලු අපිට ලැබෙන වර්ණ අනුව මෙන්න මේ විදිහ වර්ණ ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන්. පළවෙනි බඳුනෙන් රතු පාට පබලුවක් ලැබෙනවා. දෙවැනි බඳුනෙන් උත් රතු පාට පබලුවක් ලැබෙනවා. එහෙමනම් රතු රතු කියලා තමයි පබලු සටහන් කරන්න වෙන්නේ. අපි හිතමු පළමු බඳුනෙන් රතු පබලුවක් ලැබුණා. දෙවන බඳුනෙන් සුදු පබලුවක් ලැබුණා. එහෙමනම් රතු සුදු කියලා තමයි අපිට සටහන් කරන්න වෙන්නේ. තුන්වෙනි අවස්ථාවේ පළමු බඳුනෙන් සුදු පබලුවක් ලැබෙනවා. දෙවන බඳුනෙන් රතු පබලුවක් ලැබෙනවා. එහෙමනම් සුදු රතු කියලා තමයි සටහන් කරන්න වෙන්නේ. අපි ඊළඟ අවස්ථාව පළමු බඳුනෙන් සුදු පබලුවකුත් දෙවන බඳුනෙන් සුදු පබලුවකුත් ලැබුණාසේ සලකමු. එහෙමනම් දුවේ පුතේ සුදු සුදු කියලා තමයි අපිට සටහන් කරන්න වෙන්නේ. දැන් අපි මේ ක්‍රියාකාරකම අවස්ථා ගණනාවකදී කරලා ප්‍රතිඵලය ලබා ගන්න. ඒත් ප්‍රතිඵලය ප්‍රගණන ලකුණු ඇසුරින් අපිට සටහන් කරන්න පුළුවන්. දැන් මේ තොරතුරු අනුව එක් එක් අවස්ථාවේදී ලැබිය හැකි වර්ණවල සම්භාවිතාව අපට සලකන්න පුළුවන්. අපි හිතමු පළමු අවස්ථාවේදී අපිට රතු රතු පබලු ලැබුණා කියලා. එහෙනම් රතු රතු පබලු ලැබීමේ සම්භාවිතාව දුවේ පුතේ අවස්ථා හතරක් තියෙනවා. ඒයින් එකයි නේ. හතරෙන් එකයි. ඒ කියන්නේ රතු රතු වෙන්න පුළුවන්, රතු සුදු වෙන්න පුළුවන්, සුදු රතු වෙන්න පුළුවන්, සුදු සුදු වෙන්න පුළුවන්. මේයින් එක් අවස්ථාවක් තමයි රතු රතු කියලා කියන්නේ. එහෙමනම් හතරෙන් එකයි. එහෙනම් රතු සුදු ලැබීමේ සම්භාවිතාව එකත් හතරෙන් එකයි. සුදු රතු ලැබීමේ සම්භාවිතාව එකත් හතරෙන් එකයි. සුදු සුදු ලැබීමේ සම්භාවිතාව එකත් හතරෙන් එකයි. මේ ප්‍රතිඵල අනුව අපිට සම්භාවිතාව රතු රතු ලැබීමේ සම්භාවිතාව හතරෙන් එක ලෙසත් රතු සුදු ලැබීමේ එක අවස්ථාවකදී රතු සහ සුදු ලැබෙනවා, ඊළඟ අවස්ථාවේදී සුදු සහ රතු ලැබෙන. හැබැයි අපිට ලැබුණු පබළු රතු සහ සුදුම තමයි. එහෙමනම් ඒ අවස්ථාවේ සම්භාවිතාව හතරෙන් එක එකතු කිරීම හතරෙන් එක, ඒ කියන්නේ හතරෙන් දෙක. සුදු සුදු ලැබීමේ සම්භාවිතාව හතරෙන් එකයි. දැන් අපි මේ සම්භාවිතා අතර අනුපාතය සලකලා බලමු. එතකොට අපිට අනුපාතය ලැබෙනවා එකට දෙකට එක හැටියට. දුවේ පුතේ මෙන්ඩල්ගේ ඒකාංග මුහුමානුව F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අතර අනුපාතය, නැත්නම් ප්‍රවේණි දර්ශ අපි සලකලා බලමු. කැපිටල් T කැපිටල් T, කැපිටල් T සිම්පල් T, සිම්පල් T සිම්පල් T. එතකොට මේ ප්‍රවේණි දර්ශ අතර අනුපාතය දුවේ පුතේ එකට දෙකට එක හැටියට තමයි සිදුවේ. මේ අනුව පබලු පරීක්ෂණයේ සම්භාවිතා අනුපාතයත් F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අතර අනුපාතයත් සමාන වෙනවා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි සලකලා බලමු ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප කීපයක්. ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප කීපයක් අපි දැන් සලකා බලමු. ප්‍රවේණි විද්‍යාවේ ඥාන සංකල්පය මෙන්ඩල්ගේ ප්‍රකාශය අනුව ජීවීන්ගේ ලක්ෂණ තීරණය වෙන්නේ අංශුමය සාධක විශේෂයකින්. එම අංශුමය සාධක ඥාන ලෙස හඳුන්වනවා. දැන් මේ අංශුමය සාධක කියන්නේ අපි දැන් කියනවා ඥාන කියලා. ආවේනික ලක්ෂණ පිළිබඳ ඥාන සංකල්පය අනුව ප්‍රමුඛ ලක්ෂණය ගෙන යන ඥානය ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයකින් දක්වන. නිලීන ලක්ෂණය ගෙන යන ඥානය එම අක්ෂරයේ සිම්පල් අක්ෂරයෙන් දැක්වීම තමයි සම්මතය. කිසියම් ලක්ෂණයක් සඳහා ඥාන යුගලක් එමත් නැත්නම් ඥාන දෙකක් සමාන කම් නම් එම ජීවියා සම ලක්ෂණයට නැත්නම් එම ලක්ෂණයට සමයුග්මක කියලා අපි හඳුන්වනවා. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක අසමාන නම් එම ජීවියා එම ලක්ෂණයට විසමයුග්මක කියලා අපි හඳුන්වනවා. දැන් අපි උදාහරණයක් සලකලා බලමු. වටකුරු බීජ ඇති කරන ඥානය R කැපිටල් R නම් රැලි සහිත බීජ ඇති කරන ඥානය සිම්පල් R වෙනවා. ඒ අනුව සමයුග්මක වටකුරු බීජ නම් කැපිටල් R කැපිටල් R. සමයුග්මක රැලි සහිත බීජ නම් සිම්පල් R සිම්පල් R. විසම යුග්මක නම් කැපිටල් R සිම්පල් R වෙනවා. දැන් පුතේ අපි දුවේ පුතේ අපි සලකලා බලමු ඥාන ප්‍රකාශය කියන්නේ මොකද්ද කියලා. කිසියම් ලක්ෂණයක් සඳහා ඥාන යුගල දක්වන ප්‍රකාශය එම ජීවියාගේ ඥාන ප්‍රකාශය හැටියට හඳුන්වනවා. අපි කලිනුත් කරා කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R මේ විදිහට අපි කලින් සඳහන් කරා. උස පිළිබඳව නම් අපි සඳහන් කරා කැපිටල් T, කැපිටල් T, සිම්පල් T, සිම්පල් T, කැපිටල් T, සිම්පල් T. මෙන්න මේවා මේ ආකාරයට දැක්වීම තමයි දුවේ පුතේ අපි ඥාන ප්‍රකාශය කියලා හඳුන්වනවා. ඊළඟට දුවේ පුතේ රූපානුදර්ශ හා ප්‍රවේනිදර්ශ කියලා අපි තවත් විශේෂ ලක්ෂණ දෙකක් හඳුන්වනවා. ජීවියෙකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණ රූපානුදර්ශ කියලා හඳුන්වනවා. මේ රූපානුදර්ශ තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ඥාන සංයුතිය එම ජීවියාගේ ප්‍රවේණි දර්ශය හැටියට සඳහන් කරනවා. දැන් උදාහරණයක් සලකලා බලමු. වටකුරු බීජ සහිත සමයුග්මක ගෙවතුමේ සාකයේ රූපානුදර්ශය. ආයි කියන්න වටකුරු බීජ සහිත විසම යුග්මක ගෙවතුමේ සාකයේ රූපානුදර්ශය වටකුරු බීජ බව. වටකුරු බීජනේ රූපානුදර්ශය. හරි. ප්‍රවේණි දර්ශය කැපිටල් R, සිම්පල් R වෙනවා. තව එකක් සලකමු. වටකුරු බීජ සහිත සම යුග්මක ගෙවතුමේ සාකයේ රූපානුදර්ශය. වටකුරු බීජ සහිත සම යුග්මක ගෙවතුමේ සාකයේ රූපානුදර්ශය බීජවල වටකරු බව. එනම් ප්‍රවේණි දර්ශය කැපිටල් R, කැපිටල් R. තවත් එකක් සලකමු. රැලි සහිත බීජ සහිත සමයුග්මක ගෙවතුමේ සාකයේ රූපානුදර්ශය බීජවල රැලි වැටුණු බව. එනම් ප්‍රවේණි දර්ශය සිම්පල් R, සිම්පල් R. දුවේ පුතේ අපි ඊළඟට සලකලා බලමු ප්‍රවේණික ද්‍රව්‍යයේ ස්වභාවය හා ඥාන කියන්නේ මොකද්ද කියලා. ජීවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කෙරෙන ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ වර්ණ දේහවල අඩංගු ඩියොක්සිරයිබෝනියුක්ලෙයික් ඇසිඩ් නම් වූ ජෛව අණු කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙන. ඩියොක්සිරයිබෝනියුක්ලෙයික් ඇසිඩ් අපි හඳුන්වනවා DNA කියලා. DNA අණුවේ ද්විත්ව හේලික්සීය ආකෘතිය හඳුන්වලා දුන්නේ 1953 දී වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයින් දෙදෙනා විසින්. දුවේ පුතේ ඔබේ පෙළපොතේ 182 පිටුවේ DNA අණුවක ද්විත්ව හේලික්සීය ආකෘතිය සඳහන් වෙලා තියෙනවා. ඔබ එය නිරීක්ෂණය කරන්න. හරි. DNA අණුවේ දාම දෙක යාකරන බස්ම යුගල සැකසෙන අණුපිළිවෙල මත නොයෙකුත් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සිදුවෙනවා. ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ බස්ම යුගල මත පිහිටන මේ අණුපිළිවෙල අණුව. ඒ අණුව ඥානයක් කියලා අපි හඳුන්වන්නේ යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත බස්ම අණුපිළිවෙල. මොකද ඥානයක් කියන්නේ? යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත බස්ම අණුපිළිවෙල තමයි ඥානයක් කියලා අපි හඳුන්වන්නේ. හරි, ඊළඟට අපි දුවේ පුතේ ඥාන ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගනිමු. එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු වර්ණ දේහ යුගලයක් සමජාත වර්ණ දේහ යුගලයක් කියලා හඳුන්වනවා. මේ වර්ණ දේහ අතර දිගින් පළලින් සහ සෙන්ට්‍රොමියරයෙන් පිහිටන ආකාරය නැත්නම් පිහිටන ස්ථානය එකිනෙකට සමාන වෙනවා. ජීවියෙකුට මෙම සමජාත වර්ණ දේහ යුගලය උරුම වන්නේ එක් වර්ණ දේහයක් මවගෙන් අනෙක් වර්ණ දේහය පියාගෙන් වශයෙන්. දුවේ පුතේ ජීවීන්ට වර්ණ දේහ යුගල 23ක් තියෙන මිනිසුන්ට. එයින් ඒ යුගල 23න් එක යුගලක තියෙන වර්ණ දේහ දෙක එකක් මවගෙන් එකක් පියාගෙන් හැටියට තමයි අපිට ලැබෙන්නේ. කිසියම් ලක්ෂණයක් තීරණය කරන ජාන යුගලයක් පිහිටන්නේ සමජාත වර්ණ දේහවල අනුරූප ස්ථානවල. එක ජාතිය වර්ණ දේහවල එකම ස්ථානයක අනුරූප ස්ථාන දෙකක තමයි මේ කිසියම් ලක්ෂණයක් තීරණය කරන ජාන යුගලක් පිහිටන්නේ. ජන්මානු සෑදීමේදී මේ ජාන ස්වාධීනව වියුක්ත වෙනවා කියලා මෙන්ඩල් එයාගේ පර්යේෂණයෙන් හොයා ගත්. මෙන්ඩල් එහෙම තීරණය කළා තියෙනවා. එතකොට මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කළ මෝගන් කියන විද්‍යාඥයා ආවේණිය පිළිබඳ මෙන්න මේ වගේ තොරතුරු ටිකක් හොයා ගන්නවා. ජාන ස්වාධීනව වියුක්ත නොවීම නිසා අනපේක්ෂිත රූපානුදර්ශ ලැබිය හැකි. ස්වාධීනව වියුක්ත වුණොත් අපි අපේක්ෂා කරන දේමයි ලැබෙන්නේ. වියුක්ත වෙනවා කියන්නේ දෙකට වෙන් වෙනකොට. නමුත් ස්වාධීනව වියුක්ත වුණේ නැතිනම් අපි අපේක්ෂා නොකරන රූපානුදර්ශ අපට ලැබෙනවා. මේ ආකාරයට එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ජාන අපි හඳුන්වනවා ප්‍රතිබද්ධ ජාන කියලා. එතකොට මොකද්ද ප්‍රතිබද්ධ ජාන කියලා කියන්නේ? එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ජාන තමයි ප්‍රතිබද්ධ ජාන කියලා අපි හඳුන්වන්නේ. එතකොට දැන් අපිට පේනවා අපි ආවේනිකව අපේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. එතකොට ඒවා ගෙන යන්නේ ජාන මගින්. නමුත් සමහර අවස්ථාවලදී ප්‍රතිබද්ධ ජාන නිසා අපි අපේක්ෂා නොකරන ලක්ෂණ සහිත ජීවීනුත් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් දුවේ පුතේ අපි මේ පාඩම අදට මෙතනින් අවසන් කරනවා. දැන් අපි මේ හා සම්බන්ධ විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. ඔබ ළඟ ප්‍රශ්නෝත්තර පොත් ඇත්නම් 2017 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සපයා ගන්න. එහි 8 ප්‍රශ්නය සකස් වී ඇත්තේ ප්‍රවේණිය පදනම් කරගෙන. දුවේ පුතේ මම පළමුව ප්‍රශ්නයේ මුල් කොටස කියන්නම්. මෙන්ඩල් විසින් ගෙවතු මෑ සාක්කය තෝරාගෙන ආවේණිය පිළිබඳව කරන ලද පරීක්ෂණයට අදාළ රූප සටහනක් පහත දැක්වේ. දුවේ පුතේ තියෙනවා පැත්තකින් මාතෘ කියලා රූපානුදර්ශ රවුම් බීජය හැකිලුණු බීජය. ඊළඟට තියෙනවා දුවේ පුතේ ප්‍රවේණි දර්ශය රවුම් බීජයට පහලින් කැපිටල් ආර් කැපිටල් ආර් හැකිලුණු බීජයට පහලින් සිම්පල් ආර් සිම්පල් ආර්. ඊළඟට දක්වලා තියෙනවා ජන්මානු කැපිටල් ආර් සිම්පල් ආර්. ඊළඟට F1 පරම්පරාව සඳහන් කරලා තියෙනවා රූපානුදර්ශය රවුම් බීජය ප්‍රවේණි දර්ශය කැපිටල් ආර් සිම්පල් ආර්. දැන් පළවෙනි ප්‍රශ්නය මෙම පරීක්ෂණයේදී යොදාගෙන ඇති පරස්පර ලක්ෂණ මොනවාද? එතකොට පරස්පර ලක්ෂණ තමයි රවුම් බීජ හා හැකිලුණු බීජ. දැන් අපේ දරුවෝ මේ ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට කැපිටල් ආර් සිම්පල් ආර් සිම්පල් ආර් කියලාත් ලියනවා. දුවේ පුතේ ඒ පරස්පර ලක්ෂණ නෙවෙයි, ඒ ප්‍රවේණි දර්ශ. ඒකෙන් ඉඳා P පිළිතුර වෙන්න ඕනේ රවුම් බීජ හැකිලුණු බීජ. රවුම් බීජ හැකිලුණු බීජ කියලා ලියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය මෙම ක්‍රියාවලියේදී ඌණන විභාජනයේ සිදුවන්නේ කුමන පියවරේදීද? මේ වන විටත් දුවේ පුතේ අපි ඉගෙනගෙන තියෙනවා සෛල විභාජනය ගැන. සෛල විභාජනයේදී ඌණන විභාජනයේ සිදුවන්නේ ජන්මානු මාතෘ සෛල නැත්නම් ජන්මානු සෛල ඇතිවන අවස්ථාවේදී පමණයි. එහෙමනම් මේ ප්‍රශ්නයටත් පිළිතුර ජන්මානු සෑදීමේදී. ඒ සඳහාත් ඔබට එක ලකුණක් ලැබේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නයේ ඒ කොටස ඉහත පරීක්ෂණයට අනුව F1 පරම්පරාවේ ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය රූප සටහනක් මගින් පෙන්වන්න. දැන් අපි බලමු කොහොමද මේ රූප සටහන අඳින්නේ කියලා. ඉස්සෙල්ලා අපි සඳහන් කරන්න ඕනේ F1 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ. මොනවද F1 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ? අපිට දීලා තියෙනවා කැපිටල් R, සිම්පල් R. එතකොට එවැනි ජීවීන් දෙදෙනෙක් මුහුම් කරන්න ඕනේ. එහෙනම් කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R. මේ සඳහා එක ලකුණක් හිමි වෙනවා. ඊළඟට ජන්මානු ඇතිවීම අපි දක්වන්න ඕනේ. ජන්මානු කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R කියලා අපි දක්වනවා. එතකොට එතෙන්ටත් එක ලකුණක් හිමි වෙනවා. ඊළඟට ජන්මානු සංයෝජනය තමයි අපි සඳහන් කරන්න ඕනේ. එතකොට F2 පරම්පරාව ඇති වෙන්නේ ජන්මානු සංයෝජනෙන් කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R කියලා ජීවීන් 4 දෙනෙක් ඇති වෙනවා. එතකොට ඒ සඳහාත් එක ලකුණක් හිමි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නයේ මේ කොටස සඳහා ලකුණු 3ක් ඔබට පහසුවෙන් එකතු කරගන්න පුළුවන්. ඔබට එහෙම නැතිනම් මේ ප්‍රශ්නයේද පිළිතුර හැටියට පනට් කොටුව භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා දැන් පනට් කොටුව කොහොමද අඳින්නේ කියලා. පනට් කොටුව එක පැත්තකට දානවා පිය පාර්ශවය සහ පිය පාර්ශවයේ ප්‍රවේණි දර්ශ කැපිටල් R, සිම්පල් R සහ ජන්මාන කැපිටල් R, සිම්පල් R. අනිත් පසට දානවා මව් පාර්ශවය. එතනත් ප්‍රවේණි දර්ශ සඳහන් කරනවා කැපිටල් R, සිම්පල් R. ඊට පස්සේ ජන්මාන කැපිටල් R, සිම්පල් R. ඊට පස්සේ ජන්මාන සංයෝජනෙන් අලුත් පරම්පරාවේ F2 පරම්පරාවේ ජීවීන්ගේ ප්‍රවේණි දර්ශ කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R. එතකොට එතෙන්ටත් ලකුණක් හිමිනේ. ඒ ලකුණු තුන බෙදී යන්නේ ඒ ආකාරයට. ඊළඟට 3B ප්‍රශ්නයේ මෙන්න මේ විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඉහත මුහුමේ F2 පරම්පරාවේ ලැබෙන ද්විත්‍රු ජීවීන්ගේ ප්‍රවේණි දර්ශ සහ ඒ වාට අනුරූප රූපාණු දර්ශ ලියන්න. දැන් අපි දන්නවා ප්‍රවේණි දර්ශ. මොනවද ප්‍රවේණි දර්ශ? කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R. එතකොට මේ ප්‍රවේණි දර්ශ ටික පේළියට ලියනවා අපි පහලට. කැපිටල් R, කැපිටල් R, කැපිටල් R, සිම්පල් R, සිම්පල් R, සිම්පල් R. දැන් මේට අදාළ රූපාණු දර්ශ ඉදිරියෙන් සඳහන් කරන්න. කැපිටල් R, කැපිටල් R නම් රවුම් බීජ. කැපිටල් R, සිම්පල් R නම් ඒ රවුම් බීජ. සිම්පල් R, සිම්පල් R නම් ඒ හැකිලුණු බීජ. එතකොට ওই විදිහට සඳහන් කරපුවාම ලකුණු 3ක් ලබා ගන්න පුළුවන්. දැන් මේට අමතරව මේ ආකාරයේ ප්‍රශ්න මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් කරනකොට තව එක කොටසක් අහන්න හැකියාව තියෙනවා. අපෙන් අහන්න පුළුවන් සමයුග්මක රවුම් බීජ සඳහා ප්‍රවේණි දර්ශ සඳහන් කරන්න. කැපිටල් R, කැපිටල් මොකද්ද පිටුතර? කැපිටල් R, කැපිටල් R. ඊළඟට අපෙන් අහන්න පුළුවන් විෂම යුග්මක රවුම් බීජ සඳහා ප්‍රවේණි දර්ශ ලියන්න. එතකොට එහෙනම් ලියන්න වෙන්නේ කැපිටල් R, සිම්පල් R. ඊළඟට අපෙන් තවත් ඕනනම් අහන්න පුළුවන් සමයුග්මක නිලීන ලක්ෂණය සඳහා අදාළ ප්‍රවේණි දර්ශ ලියන්න. එතකොට සිම්පල් R, සිම්පල් ඔය විදිහටත් අහන්න පුළුවන්. අපෙන් අහන්න පුළුවන්, සමයුග්මක අහන්න පුළුවන්, ප්‍රමුඛ ලක්ෂණ අහන්න පුළුවන්, නිලීන ලක්ෂණ අහන්න පුළුවන් නේද? විෂම යුග්මක අහන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මේ ඇසුරින් ප්‍රශ්න හැටියට ඔබට ලැබෙන්න ඉඩකඩ තියෙන. ආයුබෝවන්.